ඔබරැඳී සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකීය දේශපාලනයේ ඉතිහාසයේ අන් කවරදාවටත් වඩා අවධානය විශේෂයෙන් යොමු වෙච්ච සතියක් විදිහට අපිට පසුගිය සතිය හඳුන්වන්නට පුළුවන්. ලංකාව පිළිබඳව ලංකාවේ උදවිය වගේම මුළු ලෝකයක්ම බලා සිටි සතියක් බවට ඒ සතියපත් වුණා. ඒ තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම සහ ලංකාවේ ඊළඟ ජනාධිපති කවුද සහ ලංකාවට ඊළඟට මොකද වෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි අවධානය යොමු වුණේ. ඒ උණුසුමත් එක්කම අපි අද දවසේ සතියේ ශ්‍රී ලංකේ පොත්ති මුසුම ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. SBS සිංහල ගුවන්විදුලෙන් අපි සම්බන්ධ කරගන්නවා දාත ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයිබෝවන් සුබෝදසනක්.
අයිබෝවන් සුබෝදසනක් මදුර.
කතා කරන්න බොහෝ කරුණු තියෙනවා මනෝජ්. අපි මුලින්ම කතා බහ කරමු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව. මේ වන විට වැඩබලන ජනාධිපතිරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වෙලා තිබෙනවා. නමුත් මේ සතියේදී නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි පාර්ලිමේන්තු ඡන්දයෙන්. ඇත්තටම අලුත් ජනාධිපති කවුරු වේවිද?
ඒ කවුරු වේවිද කියලා බලන්න නම් කිහිපයක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කතානායකවරයා නිවේදනය කිරීමත් සමග වැඩබලන ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ වර්තමාන අග්‍රාමාත්‍යවරයා දැන් කටයුතු කරමින් ඉන්නවා. නමුත් දැන් ලබන 20 වෙනිදා ජනාධිපතිවරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා ගැනීම කියලා තියෙනවා. ඒ අනුව දැන් නම් කිහිපයක් ඒ සඳහා යෝජනා වෙලා තියෙනවා. එක්කෙනෙක් වර්තමාන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අනෙක් පැත්තෙන් වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඊට පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරපු ඩල සලහප්පෙරුම සහ අවසාන වශයෙන් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා සටනට ඉදිරිපත් වන බව සඳහන් කරලා තිබුණා. කොමනක් මුලින්ම රනිල් වික්‍රමසිංහ වර්තමාන වැඩබලන ජනාධිපතිවරයාට සහාය ලබා දීම සම්බන්ධයෙන් අදහසක් පළ වුණා. ඒ අනුව ඔහුට ඡන්දය දෙන්නේ කවුද, ඔහු තනියෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ, ඊට පස්සේ ඔහුගේ ගමන ශක්තිමත් කරන්නේ කවුද කියලා බලන තැන අපි දැක්කා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සඳහන් කරලා තියෙනවා පොහොට්ටුයි මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන වැඩබලන ජනාධිපතිවරයාට කියලා. ඒක දැන් වර්තමානයේ අපි දැක්ක මදුර විතාන මන්ත්‍රීවරයා, ඊට පස්සේ ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා ඇතුළු කීප දෙනෙක් මාධ්‍යයේදීම ප්‍රසිද්ධිය ප්‍රශ්න කරලා තිබුණා කොහොමද ඒ තීරණය ගත්තේ කියලා. ඒ අතරේ අපි දැක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා GLPDS හිටපු අමාත්‍යවරයා ලිඛිතව ඕගෙන් විමසලා තියෙනවා කොහොමද එහෙම තීරණයක් කරගත්තේ, කවදද කොතනද තීරණය කරේ කියලා කරුණු දන්වලවන්න කියලා පක්ෂයේ සභාපතිවරයා විදියට ලිපියක් මගින් කරුණු විමසලා තියෙනවා. කොමනත් ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ එහෙම තීරණයක් ගත්තේ නැහැ, පෞද්ගලික අදහසක් තමයි සාගරකාරී වසම් පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඒ අතරේ අපි ඊයේ දැක්කා ආයමත් ඔවුන් නිවේදනයක් සඳහන් කරනවා ඒ කාරණේ තහවුරු කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ වර්තමාන වැඩබල ජනාධිපතිවරයාට සහාය ලබා දීමේ තීරණය වෙනස්සලා නැහැ කියලා. නමුත් පොදු ජන පෙරමුණේ කණ්ඩායම් කිහිපයක් ඡන්දේ බෙදී ලබා දෙයි කියලා දැනට විශ්වාස කරනවා. ඒ අතරේ අපි දැක්ක ඩලසලහප්පෙරුව සහ සජිත් ප්‍රේමදාස කියන මන්ත්‍රීවරු අතර යම් එකඟතාවයක් තියෙනවා. ඩලසලහප්පෙරුව මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විදිහට ඉල්ලනවා, ඊට පස්සේ ඔහුව ජයග්‍රහණය කරවල අගමැතිවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලනවා කියලා ඡන්දේ. ඒ අතරේ තමයි එකවරම සජිත් ප්‍රේමදාස මහත්මයා සමග ජන බලවේගයෙන් නියෝජනය කරමින් ඡන්දේ ඉල්ලන්න තීරණය කරේ. ඒකට හේතුව විදිහට සමග ජන බලවේගය කියන ඔවුන්ගේ කඳවුර ශක්තිමත් කිරීම සඳහා විපක්ෂ නායකවරයා විදිහට පක්ෂයේ සහ සමග ජන සම්දාහණයේ ඉල්ලීම මත ඔහු ජනාධිපති සටනට ඉදිරිපත් වෙනවා, ජනාධිපතිවරයා විදිහට ඡන්දේ ඉල්ලනවා කියලා. ඒ අතරේ තව තැනක කියුණා බොහෝ විට අවසානය වන විට ඔවුන් දෙන්නගෙන් එක්කෙනෙක් වෙයි මේ සටනෙන් එක්කෙනෙක් ඉවත් වෙයි කියලා. ඒ අතරේ අපි දැක්කා ආණ්ඩුවේ නිවත් වුණු දේශපාලන පක්ෂ 10 කණ්ඩායම තාම අවසාන වශයෙන් තීරණය කරලා නැහැ කාටද සම්දි ලබා දෙන්නේ කියලා. ඔවුන් හෙට දවසේ ඒක තීරණය කරනවා කියලා කියනවා නාම යෝජනා බාර දීමෙන් පස්සේ. නමුත් වාසුදේව නායකකාර මන්ත්‍රීවරයා ඊයේ සඳහන් කරා පක්ෂ 10 වෙන වෙනම තීරණය කරයි කාටද ඡන්දෙ දෙන්න කියලා. නමුත් ඔවුන්ගේ පක්ෂයේ වාසුදේව නායකකාර මන්ත්‍රීවරයා ඡන්දෙ ලබා දෙන්නේ ඩල සලහප්‍රව මන්ත්‍රීවරයාට කියලා ඔවුන් ප්‍රසිද්ධිය සඳහන් කරලා තියෙනවා. ජීඎල්පීරිස් මන්ත්‍රීවරයාතුළු කණ්ඩායමකුත් කියලා තියෙනවා තමන්ගේ පෝට්ටුවේ කණ්ඩායමෙන් කඳවුරෙන් කෙනෙක් ඡන්දෙල නින්ද ඔවුනු ඡන්දෙ ලබා දිය යුත්තේ ඩල සලහප්‍රව මන්ත්‍රීවරයාට කියලා. ඒ අතරේ ජාතික ජන බලවේගෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඡන්දෙ ඉල්ලනවා. ඔහුට ඡන්දෙ දෙන්න ඔහුගේ කණ්ඩායමේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව තවදුරටත් ඔවුන්ට කවුද සහයෝගය ලබා දෙන්නේ කියලා විශේෂයෙන් සඳහන් වෙලා නැහැ. දෙමළ ජාතික සන්ධානයත් තවම තීරණය කරලා නැති බවක් තමයි කියන්නේ. ඔවුනුත් නාම යෝජනා බාර දීමෙන් පස්සේ කාටද ඡන්දෙ දෙන්න කියලා යෝජනා කරනවා කියන දේ ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු හෙට දවසේ තමයි නාම යෝජනා කැඳවීම සිද්ධ වෙන්නේ. අනිද්දා ඡන්දෙ තියෙනවා. ඒක නාම යෝජනා දුන්නට පස්සේ මේ පිරිසට තව කණ්ඩායමක් එකතු වෙයිද, තව කවුරුර එකතු වෙයිද, නැත්නම් මේ 4 දෙනාගෙන් එක්කෙනෙක් දෙන්නේ ඉවත් වෙයිද කියන කාරණයක් අපිට හෙට තමයි නිවැරදිව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අනිද්දා ඒ අනුව මේ අවුරුදු දෙක අමාරක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිස් වෙන කාල සීමාව සඳහා පුද්ගලයේ ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගන්න නියමිතයි.
ඔව්, දැන් නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඒ පාර්ලිමේන්තු ඡන්දය ජූලි 20 නැත්නම් බදාදා දවසේදී තමයි සිද්ධ වෙන්නේ. ව්‍යවස්ථාව ඇතුලේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්නේ කොහොමද? මොකද මෙහෙම අවස්ථාවකට ශ්‍රී ලංකාවේ මීට පෙර මුහුණ දීලා තියෙන 1993 වසරේ පමණයි. මනෝජ, මේ කාරණාව පිළිබඳව අපි එකින් එක ඉතාම කෙටියෙන් සැකවෙන් ඉදිරිපත් කරමු.
ඔව් මදුර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ව්‍යවස්ථාවේ 1 කියන අනුව්‍යවස්ථාව අනුව හිස් වෙච්චි ජනාධිපති ධුරයක් සඳහා පුද්ගලයෙක් පත් කරගන්න මේ ව්‍යවස්ථාවේ 40 ව්‍යවස්ථාව දක්වලා තියෙන විදිහට ජනාධිපතිවරයාගේ දුර කාලයේ නිතිරි කාලය දුරය දැරීමට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගන්න ඕන. ඒ අනුව මේ තනතුර පුරප්පාඩු වෙලා දින 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. ඒ අනුව තමයි පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවන්න තීරණය කරේ. ඊට පස්සේ ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් වෙනවා පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුවට දන්වන්න ඕනේ. ඒ කටයුත්ත පහුගිය සෙනසුරාදා සිද්ධ වුණා. ඒ අනුව මේ රැස්වීම පැවැත්වෙන දිනේ ඉඳලා පැය 48කට පස්සේ දවස් 7කට කලින් දවසක ජනාධිපති ධුරයට නාම යෝජනා බාර ගන්නවා. ඒ අනුව තමයි 19 නාම යෝජනා බාරගන්නේ. ඒ අනුව නාම යෝජනා බාර ගැනීමට දින නියම කරන දවසේ පාර්ලිමේන්තුව රැස් වෙලා මහලේකම්වරයා තේරීම් බාර නිලධාරීවරයා විදිහට කටයුතු කරලා ඊට පසු දින මන්ත්‍රීවරයෙකුට වැඩි ප්‍රමාණයක් නාම යෝජනා ස්ථිර කරනු ලැබුවොත් ඡන්ද විමසීමකට දිනයක් සහ වෙලාවක් පාර්ලිමේන්තුව නියම කරනවා. මේ දිනය නාම යෝජනා බාර ගැනීමේ වෙලාවේ ඉඳලා පැය 48කට පසුව දිනයක් නොවෙන්න ඕන කියලා මේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සඳහන් කරලා තියෙනවා. ඒ අනුව තමයි 20 මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඡන්ද විමසීම නියම කරන ලබන දවසේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම් බාර නිලධාරීවරයා විදිහට කටයුතු කරලා ඡන්දය ආරම්භ කරන්න කලින් ඔහු හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රීවරුන්ට පෙන්වලා ඒකට මුද්‍රා තැබීම සිද්ධ කරනවා. ඊට පස්සේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ නම අඩ ගහන වෙලාවට ඒ ස්ථානයට ගිහිල්ලා එක් එක් මන්ත්‍රීවරයා තේරීම් බාර නිලධාරියාගේ මේසෙ උඩ ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්ද සලකුණු කිරීම සිද්ධ කරනවා. ඒ හින්දා පළවෙනි කෙනාට 1 කියන ඉලක්කම දානවා. තව කණ්ඩායම් ඡන්ද ඉල්ලනවා 2, 3, 4 ආදී විදිහට ඉලක්කම් සටහන් කරලා තමයි තමන්ගේ මනාපය පළ කරන්නේ. එතකොට මේ වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2කින් 1කට වැඩි ගාණක් මේ ඉදිරිපත් වෙන අපේක්ෂකෙක් ලබා ගන්නවා නම් ඒ අපේක්ෂකයා ජනාධිපතිවරයා විදිහට කටයුතු කරනවා. ඉතින් යම් වෙලාවක කිසිම අපේක්ෂකෙක් ප්‍රකාශ කරපු ඡන්ද වලින් 2කින් 1ක් එහෙම නැත්නම් 50% ලබාගෙන නැත්නම් ඒ වගේ වෙලාවක බහුතර ඡන්ද ලබාගෙන ඉන්න අපේක්ෂකයා ජනාධිපතිවරයා විදිහට ජනාධිපති ධුරයට තෝරාපත් කරගන්න නියමිතයි. යම් විදිහට එවැනි අවස්ථාවක මනාප මදිපාඩුවක් සිද්ධ වුණොත් 50% ලබාගෙන නොතිබුණොත් සාමාන්‍ය ඡන්ද විමසීමකදී වගේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුත්තකුත් සිද්ධ කරනවා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ව්‍යවස්ථාව අනුව විධිවිධාන සකස් කරලා තියෙන්නේ.
ඔව් දැන් මේ දේශපාලන අර්බුදයත් එක්ක ජනාධිපතිවරයාගේ ඉල්ලාස්සීමත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකාව ඇතුළු ලෝක සංවිධාන සහ ලෝකයේ ජාත්‍යන්තර අනෙකුත් රටවල් ශ්‍රී ලංකා පිළිබඳව දක්වන ස්ථාවරය පිළිබඳව අවධානය යොමු කිරීම මම හිතන්නේ වැදගත් බනෝජ් මේ වන විට ඔවුන්ගේ ප්‍රකාශ අපි එකිනෙක කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමු
ඔව් විවිධ රටවල් සහ සංවිධාන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා ප්‍රචණ්ඩත්වයෙන් වැළකිලා සාමකාමී බලහුවමාරුවකට යොමු වෙන්න කියලා ලංකාවේ සිළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා කියලා එක්සත් ජාතීන්ගේ මානවීයකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරලා තිබුණා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තමයි ඔවුන් මේ බව කියලා තිබුණේ. ප්‍රචණ්ඩ ක්‍රියාහිලා දකිනවා නීති ආධිපත්‍ය තහවුරු කරන්න කියලා ඔවුන් සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරලා තිබුණා. මානවීයකම් වලට ගරු කරලා සංයමයෙන් කටයුතු කරන්න කියලා එක්සත් ජාතීන්ගේ මානවීයකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කරලා තිබුණා. ඒ වගේම සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයේ හිලා දකිනවා නීති ආධිපත්‍ය තහවුරු කරන්න ලංකාවෙන් එවැනි ඉල්ලීමක් කරලා තිබුණේ ඇමරිකානු ආනාපති කාර්යාලය ඊට පස්සේ දීර්ඝකාලීන ආර්ථික දේශපාලන ස්ථාවරත්වය ගෙනෙන විසඳුම් ක්‍රියාත්මක කරන්න ඉතා ඉක්මනට කඩිනමින් කටයුතු කරන්න කියලත් ඇය ඉල්ලීමක් කරලා තිබුණා ප්‍රජාතන්ත්‍රවාදී වගේම ව්‍යවස්ථාමය රාමුවක් තුළ සාමකාමී බලහුමාරුවකින් වගවීම විනිවිදභාවය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් සඳහා වන ජනතා ඉල්ලීම් ඉටු කරගන්න පුළුවන් වෙයි කියලා ඇය සඳහන් කරලා තිබුණා. දැන් ඊයේ දවස වෙනකොට ඉන්දියා පාර්ලිමේන්තුවේ අවධානය යොමු වෙලා තිබුණා ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වගේ විවිධ රටවල් ශ්‍රී ලංකාව දෙස බලාගෙන ඉන්නවා අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගන්න ක්‍රියාමාර්ග දෙස රටවල් බොහොමයක් බලාගෙන ඉන්නවා. ඒ මත ලංකාවට ණය දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ.
ඔබ නැවතත් එකතු වන්නේ සතියේ ශ්‍රී ලංකේ පුවත්වීම සමත් සමගයි SBS සිංහල ගුවන්විදුලිය ගෙනෙන අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරෙන් ඉල්ලාසීම වගේම ඔහුගේ පලායාම සම්බන්ධෙනුත් මුළු ලෝකයේම අවධානය යොමු වුණා. මම හිතන්නේ විවිධ කතන්දර ගෙතුණා මේ 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 ආකාරයෙන් තමයි මේ පලායම සිද්ධ වුණේ කියලා. නමුත් මේ වන විට හෙළිදරව් වෙලා තිබෙනවා නිවැරදි කතාව නැත්නම් හරි කතාව මේ කාරණා සිද්ධ වුණේ කොහොමද කියලා. අපි කෙටියෙන් ඒ ගැනත් කතා කරමු කොහොමද ඇත්තටම මේ පලායම සිද්ධ වෙලා තියෙන්නේ කියලා.
ඔව් ජනාධිපති මන්දිරයේ ඉඳලා තමයි ඒ ස්ථානයේ ඉවත් වෙලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරයා. අපි දන්නවා මිරිහානේ පෞද්ගලික නිවස තමයි ඔහුගේ නිවස කරගෙන හිටියේ. නමුත් මාර්තු 31 වෙනිදායින් පස්සේ ඔහුගේ මිරිහානේ නිවස වැටලීමත් එක්ක ජනාධිපතිවරයායි ඔහුගේ බිරිඳයි ජනාධිපති මන්දිරයට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ අනුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධාංශයේ නිර්දේශ සැලකිල්ලට අරගෙන ඕනම වෙලාවක ජනාධිපති මන්දිරයෙන් ඉවත් කරන්න කල්තියාම මෙහෙයුමක් සකස් කරලා තිබුණා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. දැන් මේ සිද්ධිය සිද්ධ වෙන දවසේ දවල් 12ට විතර අරගල කරුවන් ජනාධිපති මන්දිරයේ වටකරන කොටත් ජනාධිපතිවරයා මන්දිරය ඇතුළේ ඉඳලා තිබුණා. ඒ ස්ථානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ජනාධිපතිවරයා ඉන්න නිවාසයේ මන්දිරයේ ජනාධිපති මන්දිරයේ ගේට්ටුව ළඟටම අරගල කරුවෝ එන්න කලින් ජනාධිපතිවරයා මන්දිරයේ නිවත් කරන්න ආරක්ෂක ප්‍රධානීන් යෝජනා කරලා තිබුණා. ජනාධිපතිවරයා ඒ වෙලාවෙත් කියලා තිබුණේ බලමු එයාලා මොකද කරන්න කියන කාරණය. ඉතින් කොළඹ වරායේ ගජබාහු නෞකාවක් සැලසුම් කරලා තිබුණා. එතනින් ඉවත් කරගන්න තමයි බොහෝ දිනක් කටයුතු සූදානම් කරලා තිබුණේ. දවල් 12ට විතරක් මේ ආරක්ෂක ප්‍රධානීන් කියලා තිබුණා සර් තව හිටියොත් කට්ටිය ඇතුළට කඩාගෙන සර් හිටියොත් ඒ අනිවාර්යයෙන්ම යම් කලහකාරී තත්ත්වයක් ඇති වෙයි. එහෙමනොත් අපිට වෙඩි තියලා හරි මේක නවත්තන්න වෙනවා කියලා ඒ වෙලාවේ ජනාධිපතිවරයා කියලා තියෙනවා. නෑ කාටවත් වෙඩි තියන්න එපා, මම යන්න ලෑස්ති වෙන්නම් කියලා ජනාධිපතිතුමා හමුදා ප්‍රධානීන්ට කියලා මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැත්තේ තියෙන පිවිසුමෙන් කොළඹ වරායට ගිහිල්ලා එතනින් ගජබාහු නෞකාවට ගොඩ වෙලා තියෙනවා. ඊට පස්සේ අරගල කරුවෝ ජනාධිපති මන්දිරයට කඩාවදින වෙලාවේ ඒ මොහොතේ තමයි ජනාධිපතිවරයා නෞකාවට ඇතුළත් වෙලා තියෙන්නේ. නාවික හමුදාපතිවරයාත් එක්ක නාවික හමුදාවේ නෞකාව එතනින් පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ත්‍රිකුණාමල වරායට ගිහිල්ලා තියෙනවා. ඒක වෙනකොට ත්‍රිකුණාමල වරායේ අධිආරක්ෂිත ස්ථානයක ජනාධිපතිවරයා ඔහුගේ බිරිඳයි නවාතන් ගන්න ඉඩ සලස්වලා තියෙනවා. ඊට පස්සේ එතනින් ඔහුව ලංකාවෙන් පිටට අරගෙන යන මෙහෙයුම සකස් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයිමත් ඔවුන් කොළඹට ඇවිල්ලා තියෙනවා ජූලිය 11 වෙනිදා ගුවන් හමුදාවේ ප්‍රභු ප්‍රවාහන බලගනේ හෙලිකොප්ටර් යාන දෙකකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට ඇවිල්ලා තියෙනවා. ඒ වෙනකොටත් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙක් රැඳිලා ඉඳලක් තියෙනවා. ඊට පස්සේ පැය දෙකක් වගේ කාලයක් ඇතුලේ මිනිහානේ ගෙදරට ගිහිල්ලා අවශ්‍ය කරන දේ අරගෙන එන්නත් යම් වෙලාවක අවස්ථාව සකස් කරලා තියෙනවා. ඔය අතරේ තමයි මේ සියලු සැලසුම් මැද්දේ ඔහුව මාලදිවයිනට රැගෙන යන්න තීරණය කරලා තියෙන්නේ. අපි දැක්ක ඒ කටයුත්තත් එකක් ලේසි පාසු කටයුත්තක් වුණේ නැහැ. මාලදිවයිනට ගිය මොහොතේත් යම් පිරිසක් එහි උද්ඝෝෂණය කරමින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ එතනින් මගී ගුවන් යානයකින් සිංගප්පූරුව යන්න සූදානම් කරලා තිබුණා. ඒ පහුගිය 14 වෙනිදා ඒ ගමනත් අවදානම් නිසා පෞද්ගලිකව ඔහුව සිංගප්පූරුවට වෙනම රැගෙන යන්න තීරණය කරලා තිබුණා. දැන් මේ වෙනකොටත් ජනාධිපතිවරයා සිංගප්පූරුවේ රැඳෙන්නේ. ඊයේ දින වෙනකොට වාර්තා වෙනවා සිංගප්පූරුවේ රජයට පිළිමක් කරලා තියෙනවා කියලා. ඔහු සිංගප්පූරුවෙන් පිටව යන්න කියලා. නමුත් ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාගේ බිරිඳ ඒ පිළිබඳව මාධ්‍යයටත් කියලා තිබිලා තියෙනවා විදේශ මාධ්‍යයකට. එහෙම සිංගප්පූරුවෙන් යන්න කියලා ඔවුන්ට සඳහන් කරලා නැහැ. ඔවුන් ආරක්ෂිත වේම ස්ථානයේ ඉන්නවා කියලා. ඕක තමයි ජනාධිපතිවරයා රටින් පිටවීමේ ගමනට අදාළ කාරණා අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔහු කොහෙද හිටියේ කොහොමද ගියේ කියන කාරණේ මතුරයි.
හොඳයි මනෝජ, ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳවත් තොරතුරු එකින් එක මාධ්‍ය හරහා නිකුත් වෙනවා. පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධිනුත් මේ රටින් පිටවීම පිළිබඳව ප්‍රවෘත්ති කිහිපයක්ම වාර්තා වුණා. මේ වන විට මොවුන් දෙපළගේ රටින් පිටවීමේ තත්ත්වයක් තිබෙනවාද, නැත්නම් මොවුන් දෙපළ තාමත් ලංකාවේ සිටින ආකාරයක්ද වාර්තා වන්නේ?
ඔවුන් ලංකාවේ ඉන්නේ. හිටපු මුදල් අමාත්‍යවරු විදිහට මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කියන දෙදෙනාටම අධිකරණයේ අවසරයක් නැතුව විදේශගත වීම වළක්වලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෞගිය 15 වෙනිදා නියෝගයක් නිකුත් කරා. ඒ මේ මාසේ 28 වෙනිදා වෙනකම් බලට පැවැත්වෙන විදිහට වර්තමාන ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්න කියලා නියෝගයක් ඉල්ලලා පෙත්සම් ගොනු කරලා තිබුණා. ඒ අනුව මේ පෙත්සම් ගොනු කරපු අවස්ථාවේ තමයි මේ නියෝගය නිකුත් කරලා තිබුණේ. ඒ අනුව පාලකයින් මේ ආර්ථික අර්බුදයේ උපහාසයට ලක් කරමින් මේ වගේ අර්බුදයක් නැහැ කියලා සනහන් කරා කියලා ජනාධිපති නීතිඥවරයෙක් වර්තමාන මේ පාලකයින්ට ඔවුන්ට තියෙන මේ විධිවිධාන එහෙම නැත්නම් වරප්‍රසාද එහෙම නැත්නම් රටින් පිටවීම වළක්වන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒත් එක්කම මේ ආර්ථික අර්බුදයේ හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න කටයුතු කරන්න කියලා ආර්ථික විශේෂඥයින් පෙන්වලා දුන්න වෙලාවෙත් මුදල් ඇමතිවරයා විදිහට මේ මොහොතේ කටයුතු කරපු බැසිල් රාජපක්ෂ ඇතුළු රජය ඒ වගේ පේවරක් ගන්න එක අනවශ්‍යයි, රටේ ආර්ථික අර්බුදයක් නැහැ කියලා අත්නොමතික විදිහට අවධාරණය කරා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොවිඩ් වසංගතයෙන් පස්සෙත් රටවල් කිහිපයක් කැපී පෙනෙන ආකාරයෙන් ආර්ථිකමය වශයෙන් දියුණු වන්න හැකියාව ලැබුණා. නමුත් අපේ රටට එහෙම කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ හින්දා හිටපු මුදල් අමාත්‍යවරුන් විදිහට මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කියන අය අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. මේ සියලු කරුණු සලකා බලලා මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියන හිටපු මුදල් අමාත්‍යවරුන්ට ලබන 28 වෙනිදා වෙනකන් අධිකරණයේ අවසරයක් නැතුව විදේශගත වීම වළක්වලා තිනවා. මේ පෙත්සම් සලකා බලන්න ලබන 27 වෙනිදාට දින නියම කරලා තිනවා. ඒ වගේම මේ පෙත්සමේ වග උත්තර කරවන්න විදිහට නම් කරලා තියෙන හිටපු මහ බැංකුව අධිපතිවරුන් විදිහට කටයුතු කරපු මාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්‍රාල්, ඒ වගේ මුදල් අමාත්‍යංශ හිටපු ලේකම් එස් ආර් ආටිගල මේ අයටත් ලබන 27 වෙනිදා වෙනකන් අධිකරණයේ අවසරයක් නැතුව විදේශගත වීම තහනම් කරලා තියෙනවා අධිකරණය ලබල දුන්නු නියෝගය අනුව.
අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ විශේෂයෙන්ම මහ බැංකුවේ ස්ථාවරය පිළිබඳව අපි කතා බහ කරමු මනෝජ්.
ඔව්, මහ බැංකු අධිපතිවරයා කියලා තිබුණේ ඉතා ඉක්මනින් යම් දේශපාලන ස්ථාවරත්වයක් හදාගන්න බැරි වුණොත් ඉදිරියේදී රට වහන්න සිද්ධ වෙයි කියලා. දැන් මේ වෙනකොට රටට ඩීසල් නෞකා දෙකක් ඇවිල්ලා තියෙනවා මදුර කාලයකට පස්සේ. පෙට්‍රල් නෞකාවක් එන්න තියෙනවා. 22 වෙද්දි පෙට්‍රල් නෞකා දෙකක් රට ඇතුළට එන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ මේවා ගෙන්ව ගන්න කොහොමද කියන වැඩපිළිවෙලකුත් තාම නැහැ කියලා තමයි මහ බැංකුව අධිපතිවරයා සනාහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අර්බුදකාරී තත්වයෙන් ගොඩ එන්න නම් විරෝධතාකරුවෝ, මහජන නියෝජිතයෝ, දේශපාලන පක්ෂ එකතු වෙලා හැකික්මනින් ස්ථාවර පාලන ක්‍රමයක් ගොඩනගා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අවසානයේ මහජනතාවට ජීවත් වෙන්න අපහසු තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා නන්දලාල් වීරසිංහාචාර්යවරයා, මහ බැංකුව අධිපතිවරයා සනාහන් කරලා තියෙනවා. ජනතාව විඳින පීඩාව අවම කරලා කිසියම් කණ්ඩායමක අවංක උනන්දුවක් තියෙනවා නම් මෙහෙම වැඩ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඒක සංශෝධනය කරලා හරි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා හරි ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කරගන්න ඉක්මනට කටයුතු කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරලා තිබුණා. ඉන්ධන ලබා ගන්නත් දැනට මුදල් වෙන් කරලා තිබුණත් ඒවා ප්‍රමාණවත් වෙන්නේ සති දෙකකට විතරයි. ඊට එහාට ආණ්ඩුකරණය සඳහා කිසියම් ආණ්ඩුවක් අවශ්‍යයි කියලා ඔහු සනාහන් කරලා තියෙනවා. රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගුණේ ආර්ථික වැඩපිළිවෙලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබා ගන්න ඉතාමත් ආසන්නව තිබුණු වෙලාවක එහින්ද ආර්ථික අර්බුදයෙන් ගොඩෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්න එක කඩිනම් කරන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නැහැ. කවුරු බලයට පත් වුණත් ඒ වැඩසටහන තමයි ඉස්සරහට කරගෙන යන්න වෙන්නේ. නමුත් ඒක කරගෙන යන්න ආණ්ඩුවක් අවශ්‍යයි, පාලනයක් අවශ්‍යයි. ඒ පාලනයේ ශක්තිමත් පාලනයක් විදිහට බිහි කරගන්න කියන ඉල්ලීම තමයි මහ බැංකුව අධිපතිවරයා කරලා තිබුණේ. ඉතින් දැන් මූලිකවම ගෑස් සහ ඉන්ධන සම්බන්ධයෙන් අර්බුදයක රට ඉන්නේ. ගෑස් අර්බුදය යම් ආකාරයකින් නිමාවට පත් කරන්න දැන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා තියෙන බව පේන්න තියෙනවා. ගෑස් නෞකා දෙකක් ඇවිල්ලා ඉන්ධන බෙදා හැරීම සිද්ධ වෙනවා. දැන් යම් කෝටාවක් අනුව පෙට්‍රල් සහ ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙලකුත් ඇප් එකක් මගින් සිද්ධ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන්වත් මූලික වශයෙන් සමනය කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යන්නේ. ඒ සඳහා වන දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව මහ බැංකුව අධිපතිවරයා දිගින් දිගටම කිව්වා වගේ පහුගිය දිනක නැවතත් ඒ පිළිබඳව අවධාරණය කරලා තිබුණා වදොර.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ශ්‍රී ලාංකේය පවත්වන ස්තමනි මාවරපත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වන ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදතියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතිය සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්. බොහොම ස්තුති මදුරායි බව.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.